SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගය අපි ආරම්භ කරන්නේ ඇමරිකානු ජනපතිවරණයේ උණුසුමත් සමගින්. නොවැම්බර් 8 වෙනිදා පැවති ඇමරිකානු ජනපතිවරණයේ ජයග්‍රහණය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි වුණා ඇමරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස පත්වීමට. අතර මැතිවරණයට පෙර පළවූ සියලු වාර්තාවලට වඩා වෙනස් ප්‍රතිඵලයක් තමයි ඇමරිකානු මැතිවරණයේදී අපිට දක්නට ලැබුණේ. ඉතින් අද අපි ලෝවට විදේශ පුවත්වීම සුමතුලින් වැඩි කාලයක් වෙන් කරන්නේ ඇමරිකානු ජනපතිවරණයෙන් පසුව දැන ඇමරිකාව තුල සහ ලෝකයේ පුරාම මේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳව ඇති වී ඇති කතාබහ පිළිබඳව. ඒ සඳහා ආදත් සුපුරුදු විදිහටම අපිත් සමග එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ. අයුබෝවන් අමල්.
අයුබෝවන් චරිත.
අමල්, ඇත්තටම මම මුලින්ම කැමතියි ඔබේ අදහස දැනගන්න. මේ කවුරුත් නොහිතූ ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති බවට ජයග්‍රහණය කිරීම පිළිබඳව.
ඔව් චරිත, ඇත්තටම සියලුම ජනමත විචාරණ වලින් කියවුනේ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් ඉන්නවයි කියලා. කොටින්ම මේ ඡන්දය ආරම්භ වෙන්න ඡන්දපොල විවෘත වෙන්නට කලින් ඇය යටත් පිරිසෙන් 0.1%ක්වත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් කියලා තමයි සියලුම ඒ ජනමත විමසුම් වලින් වාර්තා වෙලා තිබුණේ. හැබැයි ඒ එක්කම චරිත අපි මං හිතන්නේ මේ වැඩසටහනෙත් අපි දිගින් දිගටම කිව්වා, අපි බලපුවාම අර බ්‍රෙක්සිට් වගේ ඒ ජනමත විචාරණ එහෙම සංසන්දනය කරලා බලපුවාම ඒ හැම අවස්ථාවකම වගේ මේ පෝල්ස් එහෙම නැත්නම් මේ ජනමත විමසුම් වලින් ඒ නිරූපණය වෙච්ච කාරණාවට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් තමයි ඡන්දෙදි ලැබුණේ. ඉතින් එවැනිම දෙයක් තමයි මේ මෙතනත් සිද්ධ වුණේ. ඉතින් සමහරව මේක ඇත්තටම බ්‍රෙක්සිට් 2 එහෙම නැත්නම් දෙවෙනි බ්‍රෙක්සිට් එක හැටියට දක්වනවා. මොකද කවුරුත් බලාපොරොත්තු නොවුණයි කියලා කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් පවා බලාපොරොත්තු නොවිච්ච විදියට තමයි ඔහුට මේ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. හැබැයි මේකේ තවත් විශේෂ කාරණාවක් තියෙනවා චරිත. ඒ තමයි ඇමරිකාවේ මේ ජනාධිපතිවරණයේ ඡන්ද ක්‍රමය ඇත්තටම රටේ පොදු ජනමතය ඒ ආකාරයටම නිරූපණය වෙන්නේ නැහැ. මෙතන හිලරි ක්ලින්ටන්ට ප්‍රකාශිත ඡන්ද වලින් 47.7%ක් ලැබිලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබිලා තියෙන්නේ 47.5%. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිලරි ක්ලින්ටන්ට වඩා ඡන්ද ලක්ෂ 3ක් විතර අඩුවෙන් ලබාගෙන තියෙන්නේ. නමුත් මේ මැතිවරණ ක්‍රමය මේකේ සිද්ධ වෙන්නේ ඉලෙක්ටොරල් කොලෙජ් කියලා. ඒ කියන්නේ එක් එක් ප්‍රාන්තයට වෙන් වෙන ආසන සංඛ්‍යාවක් තියෙනවා. ඒ ආසන වැඩියෙන් ලබා ගත්ත කෙනා ආසන 270ට වඩා ලබා ගත්ත කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළා දිනවා. මෑත ඉතිහාසයේ මේ දෙවෙනි අවස්ථාව මේ විදිහට පොදු ඡන්ද ප්‍රමාණය අඩු ඡන්ද අඩු බහුතරයක් ලබා ගත්ත කෙනෙක් රටේ ජනාධිපති වෙනවා. මීට කලින් වසර 2000 ජෝර්ජ් බුෂ් ජනාධිපති වුණා. ඔහුටත් ඇත්තටම එවකට ඔහුට විරුද්ධව ඩෙමොක්‍රටික් පක්ෂයෙන් තරඟ කරපු ඇල්ගෝට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ. නමුත් ඔහු රටේ ජනාධිපති බවට පත් වුණා. ඉතින් එවැනිම දෙයක් තමයි මේ අවස්ථාවෙත් සිද්ධ වෙලා තියෙන්නේ.
ඔවමල, එතකොට දැන් කොහොමද ඇමරිකාව තුළ ඇතිවී ඇති තත්ත්වය අපිට අහන්නට ලැබෙනවා විවිධ විරෝධතා ඇතිවීමෙන් තිබෙන බවක්?
ඔව්, මේකට එක හේතුවක් තමයි චරිත ඔය ජනමතය හරියාකාරයෙන් මේ ජනාධිපතිවරණේ නිරූපණය නොවීම. මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රධාන නගර රාශියකම විශේෂයෙන්ම නිව්යෝර්ක් නගරේ, ඒ වගේම අපි ගතොත් වොෂින්ටන් අගනුව, DC අගනුවර, ඒ එක්කම කැලිෆෝනියාවේ ප්‍රාන්ත කිහිපයක මේ වෙනකොට විරෝධතා රැලි පැවැත්වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේවා මහා විශාල ලොකු විරෝධතා නෙමෙයි, 100ක් 200ක් එක එක තැන්වල රැඳිලා සමහර ස්ථානවල ප්‍රධාන මාර්ග අවහිර වෙන ආකාරයට මේ විරෝධතාකරුවන් ඔවුන්ගේ සටන් පාට කියමින් ඒ විරෝධතාවය දක්වලා තියෙනවා. ඉතින් මේක ඊතරම් ඇමරිකාවේ මේ මැතිවරණයට අභියෝගයක් වෙන කාරණාවක් නෙමෙයි. මොකද මේ විදිහට විරෝධතා දැක්වුවට ඒක අවසාන ප්‍රතිඵලයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ වෙනකොටත් ඩොනල්ඩ් ට්‍රම්ප්, බරක් ඔබාමා ඒ අලුත් ආණ්ඩුව පත්වීම සම්බන්ධයෙන් ඒ කරන ඒ සංක්‍රමණික කාලය තුළ කටයුතු කරන්නේ කොහොමද කියන පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. එතකොට ජනවාරි මාසේ 20 වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ධූරේ වැඩ බාර ගැනීමට, එහෙම නැත්නම් ඔහුගේ දිවුරුම් දීමේ උත්සවය ජනවාරි 20 වෙනකොට ඒ කිරීම සඳහා කටයුතු මේ වෙනකොටත් අවසන් කළා තියෙනවා. නමුත් රට පුරා ඒ තැන් තැන් වල කුඩා කණ්ඩායම් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව මේ විදිහට ඒ විරෝධතා තිබුණට ඒකෙන් බලපෑමක් වෙයි කියලා හිතන්න බෑ අවසානයේදී ජනවාරි 20 ඒ දිවුරුම් දෙන උත්සවයට.
ඔව් මල, එතකොට ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමගම මේ හිලරි ක්ලින්ටන්ගේ පරාජය ගැනත් බොහෝ කතාබහ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති පුටුවට මෙතරම් දුරට ළඟා වෙලා එය ඇයට ලබා ගැනීමට නොහැකි වුණා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ මේ වන විට සමාජ වෙබ් අඩවිය තුළින් මීළඟ ඇමරිකානු මැතිවරණයට තවත් කාන්තාවකට ආරාධනා කරනවා ජනතාව. එවන් තත්ත්වයක් ඇති වෙලා තිබෙනව නේද?
ඔව් චරිතා, මෙතන ඇමරිකාවට ඓතිහාසික අවස්ථාවක් තිබුණා. ප්‍රථම වතාවට ජනාධිපතිනියක් පත් කර ගැනීමට, ඒ කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂිකාව හැටියට පත්වීම තුලින් ඇත්තටම මේ වෙනකොට ඉතිහාසගත වෙලා හමාරයි. නමුත් ඇයට මේමින් ඉතින් ඉදිරියට යන්න නොහැකි වීම නිසා මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂයේ අනාගතය පිළිබඳ නොයෙකුත් කතිකා මතුවෙලා තියෙනවා. පක්ෂයේ කළ යුතු වෙනස්කම් මොනවද කියන කාරණාව. ඉතින් ඒකත් එක්කම මේ මතුවෙච්ච කාරණාවක් තමයි චරිත, හිලරි ක්ලින්ටන්ට ප්‍රධාන වශයෙන්ම සහාය දක්වපු දෙපළක් හිටියා මේ මැතිවරණ කටයුතු වලදී. ඒ තමයි බරක් ඔබාමා ජනාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමාත්. මේ දෙපළ දැඩි පරිශ්‍රමයක් ගත්ත හිලරි ක්ලින්ටන්ට පක්ෂව ඇයගේ මැතිවරණ ප්‍රචාර කටයුතු වලට සහාය දක්වන්න. ඉතින් මේ සමහර අය කිව්වා මේ අවස්ථාවේදී මිෂෙල් ඔබාමා අපේක්ෂිකාව හැටියට ඉදිරිපත් වුණා නම් ඇය මීට වඩා හොඳ ඡන්ද ප්‍රමාණයක් ගැනීමේ හැකියාව තිබුණාය කියලා. ඉතින් දැන් මේ වෙනකොට ට්විටර්, ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවිවලත්, ඒ වගේම අතරම ප්‍රධාන පුවත්පත්වලත් මේ වෙනකොට අදහසක් මතුවෙලා තියෙනවා මිෂෙල් ඔබාමා 2020 ජනාධිපතිවරණයේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වීමේ හැකියාව සම්බන්ධයෙන්. ඉතින් ඇය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරට මේ අවස්ථාව වෙනකොට ඒක ට්විටර් වගේ සමාජ වෙබ් අඩවිවල ඒක ප්‍රධාන සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණා බවට පත් වෙලා තියෙනවා.
ඔව් අමල, එතකොට මම දැන් කැමති අවධානය යොමු කරන්න මේ ලෝක පුරාම මේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව ඇති වී ඇති කතාබහ පිළිබඳව. විශේෂයෙන්ම අපි මුලින්ම යුරෝපීය දෙසට අවධානය යොමු කරත්, විශේෂයෙන්ම රුසියාව මේ මැතිවරණයේ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියා කියන්න පුළුවන්. ඉතින් ඇතුළු මේ යුරෝප රටවල කොහොමද ප්‍රතිචාරය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව?
ඔව් ඇත්තටම ලෝකනායකයන් දිහා බලපුවහම රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තමයි මුලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතීම කරන්නට යෙදුනේ. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ සුබපතන අතර තුරේදීම පුටින් ප්‍රකාශ කර සිටියා ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරලා රුසියාවයි ඇමරිකාවයි අතර තියෙන සම්බන්ධතාවය මේ අතරම සීතල යුද්ධයක් බවට පත්වෙමින් තිබිච්ච මේ ද්විපාර්ෂික සබඳතාවය ඒක හොඳ අතට ඇති කර, එහෙම නැත්නම් සුහද ද්විපාර්ෂික සම්බන්ධතාවයේ නැවත ගොඩනැගීමේ වැඩකටයුත්ත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ ආරම්භ කරන්නට හැකි වෙයි කියලා ඔහු ප්‍රකාශයට පත් කරා. ඇත්තටම මේ වෙනකොට රුසියාව සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි පියවර රාශියක් අරන් තියෙනවා. ඇමරිකාව මේ වෙනකොට රුසියාවට ආර්ථික සම්බාධක පවා පනවලා තියෙනවා, විශේෂයෙන්ම යුක්රේනයේ සහ ඇතිවෙච්ච ඒ සිද්ධීන් සම්බන්ධයෙන්. ඒ වගේම ක්‍රයිමියාව කියන ප්‍රදේශය ඇමරිකාව කියන විදිහට බලහත්කාරයෙන් තම රටට ඇඳා ගැනීම සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට රුසියාවට විරුද්ධව ආර්ථික සම්බාධක පනවලා තියෙනවා. ඉතින් ඒ සම්බාධක ඉවත් කර ගැනීම පුටින්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන කාරණාවක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවලට අවධානය යොමු වෙයි කියලා රුසියාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ එක්කම චරිත අපි බැලුවොත් ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් වලින් ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඔවුන් යම්කිසි සැකයක් මතු කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ඡන්ද මැතිවරණ කාලයේදී කරපු ප්‍රකාශ දිහා බලපුවහම. ඇත්තටම යුරෝපේ, බටහිර යුරෝපේ රටවල් වල ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන් ඇති කරගෙන තියෙන ප්‍රතිපත්තියත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට සාපේක්ෂව කොයි වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද කියන ඒ සැකය ඔවුන් මතු කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව නේටෝ කියන ඒ බටහිර බලවතුන්ගේ යුදමය එකමුතුව ඒකේ අනාගතය පිළිබඳවත් අලුත් ප්‍රශ්න මතුවලා තියෙනවා. මේ වෙනකොට නේටෝ එකේ ලේකම්වරයා ඔහු කියනට උත්සාහ කරනවා අලුත් ජනාධිපතිවරයා සමග ඔවුන් ළඟින් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් නේටෝ එක පිළිබඳ තරම් හොඳ අදහසක් ප්‍රකාශ කළ නැහැ මැතිවරණ ප්‍රචාරක කටයුතු කාලේදී. ඉතින් ඒ යුරෝපේ ආරක්ෂාව පිළිබඳ ඒ ප්‍රශ්න, ඒ මතුවලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වෙනකොට අනෙකුත් බටහිර යුරෝපේ රටවල් යම් කිසි විදියකට කනස්සල්ලත් පළ කරලා තියෙනවා.
ඔය එතකොට අමල් මම කැමති දැනගන්න මේ ලතින ඇමරිකානු සහ මධ්‍යම ඇමරිකානු රටවල් වල ප්‍රතිචාරය කොහොමද කියලා. විශේෂයෙන්ම මෙහිදී අපිට මෙක්සිකෝව අමතක කරන්නත් බැහැ, විශේෂයෙන්ම ට්‍රම්ප් මෙක්සිකෝ පිළිබඳ සිදු කළ ප්‍රකාශයන් මතක් කරන විට.
ඔව් මෙතන මෙක්සිකෝ තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ චරිත. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාව හරහා ඔහු ලොකු තාප්පයක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලා. එපමණක් නෙමෙයි මේ තාප්පේ වියදම් මෙක්සිකෝවෙන් ලබා ගන්නටත් ඔහු යොමු වෙනවායි කියලා. නමුත් මෙක්සිකෝ නම් බොහොම කෙලින්ම කියලා තිබුණා එවැනි තාප්පයකට ඔවුන් එවැනි තාප්පයක් හැදුවත් ඒක වියදම දරන්නට මැක්සිකෝ සූදානම් වන්නේ නැහැයි කියලා. නමුත් මැක්සිකෝ ජනාධිපතිවරයා පෙනා නියටෝ මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා ඇමරිකාවත් සමග ඔවුන් ළඟින් කටයුතු කරන්නට සූදානම්. ඒ ඇරෙන්නට වෙන යමක් ඔවුන්ට මේ අවස්ථාවේ කියන්නත් බෑ. මොකද ඔවුන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ අලුත් ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරන්නට. ඉතින් ඒ එකම ඔවුන් ආරාධනා කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවතත් මැක්සිකෝවට පැමිණෙන්නයි කියලා, ඒ ද්විපාර්ෂික සම්බන්ධතාවය පිළිබඳ සාකච්ඡා කරන්නට. ඉතින් කොහොමත් මේ අසල්වාසී රටවල් එතරම් කැවැත්තක් දක්වන්නේ චරිත. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහු දුන්න එක ප්‍රධාන පොරොන්දුවක් තමයි නැෆ්ට, එහෙම නැත්නම් නෝර්ත් ඇමරිකන් ෆ්‍රී ට්‍රේඩ් ජෝන් කියන එක. කැනඩාව, ඇමරිකාව සහ මැක්සිකෝව ඒ රටවල් තුන එකතු කරලා ඇති කරගත්ත නිදහස් වෙළඳ කලාපය අහෝසි කරනවායි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඒක එහෙම කරොත් බොහොම ඍජුවම මැක්සිකෝවට ඒක බලපානවා. මැක්සිකෝවේ රස්සාවල් වලට, ඒ වගේම මැක්සිකෝවේ ආර්ථිකයට දැඩි ප්‍රහාරයක් ඒක එල්ල වෙනවා. ඒකම කැනඩාවටත් ඒ ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් නමුත් මෙවැනි පොරොන්දුවක්, ඒ නැෆ්ටා ගිවිසුම අහෝසි කරනවා කියලා පොරොන්දුවක් දුන්නට ඒක ක්‍රියාත්මක කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව තියෙයිද නැද්ද කියන පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. නමුත් ඒ අනෙකුත් අමෙරිකානු මහද්වීපයේ රටවල් ඉතාමත්ම ඕනෑකමින් කනස්සල්ලෙන් තමයි මේ අවස්ථාවේ පසු වෙන්නේ, කොයි වගේ විදේශ ප්‍රතිපත්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරයිද කියලා.
ඔව්, එතකොට අපි ආසියා පැත්තට අවධානය යොමු කරොත් චීනය සහ ජපානය වෙන රටවල් කොහොමද ප්‍රතිචාර යොමු කරලා තිබෙන්නේ?
මෙතන ඇත්තටම චීනය ටිකක් කනස්සල්ල පළ කරනවා චරිත. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා චීනෙන් ගෙන්නන බඩුවලට 40%ක තීරු බද්දක් පනවන්නට ඔහු උත්සාහ කරනවා කියලා. මොකද චීනෙන් ඉතාමත් අඩු මුදලට බාණ්ඩ ඇමරිකාවට පැමිණීම නිසා ඇමරිකාවේ රස්සාවලට තර්ජනයක් කියලා. ඉතින් ඇමරිකාවේ මේ ප්‍රකාශ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක කළොත් ඒක චීන ආර්ථිකයට ඉතාමත්ම ඍජුවම බලපානවා. ඊට අමතරව චීනයට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් ආසියාව රටවල් වලටත් මේක ලොකු බලවත් පහරක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් ජපාන වගේ රටවල්, මොකද ඔවුන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයකට මුහුණ දෙන සහ චීනේ ආධිපත්‍යයට විරුද්ධව නැගී සිටින ජපානය වගේ ඇමරිකාවේ මිත්‍රයන් මේ ඔවුන්ටත් බියක් ඇති වෙලා තියෙනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා අනෙකුත් රටවල් වල ආරක්ෂාව සඳහා ඇමරිකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් පාවිච්චි කිරීමට ඔහු කැමති නැහැ. ඒ ඒ ඒ රටවල් විශේෂම ආසියාවේ ඒ රටවල් අපි ගත්තොත් පිලිපීනේ, වගේම ජපානය වගේ දකුණු කොරියාව වගේ රටවල් තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න ඕනේ කියන ප්‍රතිපත්තිය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් හිටියේ. ඉතින් ඒ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උත් ආසියානු කලාපයේ රටවල් කනස්සල්ල පළ කරලා තියෙනවා.
ඔව්, එතකොට මැද පෙරදිග රටවල් කොහොමද ප්‍රතිචාරය දක්වලා තිබෙන්නේ? අමාරු, විශේෂයෙන්ම ඉරානය ඇතුළු රටවල් සරකා බැලුවොත්.
ඔව්, ඇත්තටම ඉරානය ලොකු බයකින් ඉන්නේ චරිත. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය ඇමරිකාවත් එක්ක ඇති කරගත්ත ගිවිසුම එක රැයෙන් අහෝසි කරනවායි කියලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. මේ ගිවිසුම ඇත්තටම ඓතිහාසිකකක් හැටියට තමයි බරක් ඔබාමා හඳුන්වා දුන්නේ ඔහු මේ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී. මේ ගිවිසුම අනුව ඇමරිකාව ඉරානයට, ඉරානයේ බැංකු ගිණුම් වල තිබිච්ච සල්ලි ඒවා නැවතත් ඉරානයට ලබා ගැනීමට හැකි වෙන විදිහට ඒවා ලිහිල් කළා. ඒකට ඉරානයේ පැත්තෙන් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි පිළිබඳ තියෙන ඒ බලාපොරොත්තු අත්හරින්නට, ඒ ඔවුන්ගේ න්‍යෂ්ටික අර්ථදා බැලීම් නතර කරන්නට ඔවුන් පොරොන්දු වුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේවා පිළිගන්නේ නැහැයි කියලා තමයි මීට කලින් මැතිවරණයට කලින් කිව්වේ. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මැද පෙරදිග රටවල් විශේෂයෙන්ම ඉරානය මේ ගැන ඉතාමත්ම කනස්සල්ලෙන් ඉන්නවා. ඊට අමතරව අනෙකුත් මැද පෙරදිග රටවල් ගත්තොත් බැලුවොත් ඉරාකයේ දිහා බැලුවොත්, ඒ වගේම කුවේට් රට, එතකොට යේමනය වගේ රටවල් බැලුවොත් ඒ රටවල් වලට ලොකු ආධාර ප්‍රමාණයක් ලැබෙනවා ඇමරිකාවෙන්. ඉතින් මේ ආධාර පිළිබඳ, ඒවල අනාගතය පිළිබඳ අලුත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ සැකයක් මතුවෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඒවා ඒකාරින් වෙයිද කියලා. ඉතින් ඒ නිසා මැද පෙරදිග රටවලුත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කටයුතු පිළිබඳව ඉතාමත්ම ඕනෑකමින් ඉන්නේ.
ඔව්, මල එතකොට මම වැඩිපුර අවධානය යොමු කරන්න කැමති මේ ඉන්දියාවේ ප්‍රතිචාරය කොහොමද කියලා ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව. විශේෂයෙන්ම අපි දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණයේදීත් විශේෂයෙන්ම මේ හින්දි භාෂාව පවා යොදාගෙන ප්‍රචාරණ කටයුතු කළා. දැන් ඉන්දියාව ඇත්තටම මොනවද කියන්නේ?
මෙතන නරේන්ද්‍ර මෝඩි ඇත්තටම එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇති කරපු ඒ ඡන්ද කටයුත්තට වක්‍රව හෝ සහාය දක්වා කියලා අපිට කියන්නට පුළුවන්. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන තේමාව වුණේ ඇමරිකානු ජාතිකත්වයේ ඉදිරියට ඇති කරපු මේක් ඇමරිකා ග්‍රේට්. ඇත්තටම ඇමරිකාවේ ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තියත් රට තුල රට ගොඩ නගා ගන්න ඕනේ කියන තමන්ගේ, ඒ කියන්නේ මමත්වය කේන්ද්‍ර කරගත්ත ප්‍රතිපත්තියක් ඇති කළේ ඒ ජාතිකත්වය අනුවගත්තු ඒ ඡන්ද ව්‍යාපාරයේ මෝඩිගේ ප්‍රශංසාවට ලක් වෙච්ච එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතනදී මෝඩි ඒක මේ අවස්ථාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇතරම ඒක ඉන්දියාවට ඉතා සුබ එකක්. එමෙතන ඉන්දියාවත් එක්ක තියෙන ඒ ගනුදෙනු ඇමරිකාව තවත් උත්සන්න කරන්නට පුළුවන් කියන ඒ අදහස මෝඩි මේ අවස්ථාවේ පළ කරලා තියෙනවා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු දීවාලි උත්සව අවස්ථාවේදී ඇමරිකානු ඉන්දිය සම්භවයක් තියෙන ඇමරිකානු පුරවැසියන්ට දීවාලි වෙනුවෙන් ඔහු සුභපැතීම කළෙත් අර ඔබ කිව්වා වගේම හින්දි භාෂාවෙන්. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් අර මෝඩි ඔහුගේ මැතිවරණ කටයුතු ප්‍රචාර කටයුතු වලදී පාවිච්චි කරපු අර මෝඩි සර්කාර්, එහෙම නැත්නම් මෝඩි ගවර්න්මන්ට් කියන එක, ඒක ට්‍රම්ප් සර්කාර් කියලා හින්දි භාෂාවෙන් ඒ විදිහට ට්වීට් කළා. ඉතින් මේ දෙපළ අතර බොහොම ඔවුන් එකම මතයක්, එහෙම නැත්නම් එකම කිට්ටු අදහසක් තියෙන දෙපළක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉන්දියාවයි ඇමරිකාවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ ඉතාමත්ම හොඳ ද්විපාර්ෂික එකඟ අවබෝධතාවයක් ඇති කරගන්න තත්ත්වයකට පිවිසෙනවායි කියලා අපිට මේකෙන් පෙනී යනවා.
අවමල් දැන් මේ ට්‍රම්ප් සහ ඉන්දියාව අතර කතාබහෙන් පසුගියදා අපිට වාර්තා වුණා ඉන්දියාවෙන් අමුතු පුවතක් නීතියානුකූල නොවන ලෙස ඉපයූ මුදල් පරිහරණය නවත්වා දැමීම සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් 500 සහ 1000 ඉන්දියානු නෝට්ටු තහනම් කිරීමක් සිදු කළා. අතර මෙහි පසුබිමත් අපි දැනගන්න කැමති අවසාන වශයෙන්.
අතර මේකත් සිද්ධ වෙන්නේ චරිත ඇමරිකාවේ මැතිවරණ ප්‍රතිඵල එනවත් එක්කම, ඉතින් ඇමරිකාවේ ප්‍රතිඵලය ලෝක ප්‍රවෘත්තියක් වෙනවත් එක්කම ඒ හා සමානව මේ ඉන්දියාව ගත්ත අසාමාන්‍ය පියවරත් අපිට සඳහන් කරන්න පුළුවන්. ජන මෝඩි අගමැතිවරයා ප්‍රකාශ කළේ රටේ සෑහෙන මුදල් ප්‍රමාණයක් කළු සල්ලි තියෙනවා, ඒවා බැංකු ක්‍රමයට ලබා ගැනීමට, එහෙම නැත්නම් මුදල් සංසරණය කර ගැනීමට පියවරක් අවශ්‍යයි. ඒ නිසා තමයි මේ එක රැයෙන් කවුරුවත් නොහිතපු විදිහට රුපියල් 500 සහ 1000 නෝට්ටු ඔහු අවලංගු කරේ. අපි මෙවැනි ක්‍රියාදාමයක් ඇතරම ශ්‍රී ලංකාවත් 70 දශකයේ එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයා හැටියේ මේ විදිහ දෙයක් කළා. මේකේ අදහස වෙන්නේ එතකොට කවුරු හරි බදු නොගෙවපු ඉතාමත්ම ධනය තියෙන පුද්ගලයන් සල්ලි නෝට්ටු ගෙදර තියාගත්තා නම් ඔවුන්ට මේ 1000 සහ 500 නෝට්ටු වලින් විශාල මුදලක් අඩු ප්‍රමාණයක් ඒ වගේ සල්ලි කියන්නේ නෝට්ටු සුළු ප්‍රමාණයකින් වැඩි මුදල් ප්‍රමාණයක් ගෙදර තියාගන්න හුඟක් කට්ටිය යමුණයි කියලා තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරේ. ඉතින් මේ කළු සල්ලි එළියට ඇද්දවීමේ වැඩපිළිවෙලක් හැටියට තමයි මේක ඔහු දියත් කළේ. එක රැයකින් මේක දියත් කළා. ඇත්තටම බදාදා වෙනකොට රටේ සියලුම මුදල් ATM යන්ත්‍ර ඒවා අක්‍රිය කරලා බැංකු වලට දරුන් දීලා තිබුණා. මේ පරණ 500 සහ 1000 නෝට්ටු ගේන අයට ඒ වෙනුවට අලුත් 500 සහ 2000 නෝට්ටු, ඉන්දියාව ප්‍රථම වතාවට මේ 2000 නෝට්ටුවක් දැන් හඳුන්වා දීලා තියෙනවා. ඒ 2000 නෝට්ටුව මේ සතියේ ඉඳලා මුදල් පරිහරණය කිරීම සඳහා මුදාහැරලා තියෙනවා.
ඕ මල එහෙමනම් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදා හමු වෙමු.
ආයුබෝවන් චරිතා.